අයිබවන් ආදරණීය දුවේ පුතේ, මේ සූදානම ඔබේ ගුරුගෙදරින් 9 ශ්‍රේණියේ දුවදරුවන්ට බුද්ධ ධර්මයේ පාඩම ගෙන එන්න. අද දවසේ බුද්ධ ධර්මයේ පාඩම ඔබට කියලා දෙන්න ඇවිත් ඉන්නේ පස්සර ගැමුණු මහා විද්‍යාලයේ DM සෙනෙහලතා ගුරුමෑණියන්.
අයිබවන් දුවේ පුතේ, ඔබලා මේ වෙන විට සිටින්නේ මන්දක් අධ්‍යාපන කටයුතු වලින් ඈත් වී වෙන්නට පුළුවන්. නමුත් ඌ ප්‍රජා ගුවන් විදුලි නාලිකාව ඔස්සේ ඔයාලගේ අධ්‍යාපන ගමනට මම්පෙත් සලසන එක අතහැරනේ. ඒ නිසා අද මමත් ඔයාලට ඔයාලගේ 9 ශ්‍රේණියේ බුද්ධ ධර්මයේ පෙළ පොතේ 6 පාඩම වන රජ ගෙදරින් මිහිනවරට යන පාඩම කියා දෙන්නටයි සූදානමින් සිටින්නේ. ඔබත් සූදානම්ද? පොතක් පෑනක් අරන් සූදානම් වන්න. අවශ්‍ය කරුණු කාරණා සටහන් කරගන්න. සමාජය විවිධයි, විෂමාචාරයි. කෙනෙක් සමාජයේ ආදරස ලෙස ජීවත් වෙයි, තවත් කෙනෙක් ජීවිතේ වනසා ගනි, තවත් කෙනෙක් පිවිතුරුව සිටි, තව කෙකු ආදර්ශ සම්පන්න වෙයි. මම ඔයාලට බෞද්ධ සාහිත්‍යයේ එන වත්මන් සමාජයට ආදර්ශයක් දෙන කතා පුවත් දෙකක් ගැන කියලා දෙන්නම්. ඒ අය කවුද කියලා මෙම ගීතයට සවන් දීමින් කියන්නකු. මේ ගීතයට සවන් දෙන ඔබට ගීතයෙන් කියවෙන්නේ කවුරුන් ගැනද? ඇගේ චරිත ලක්ෂණ කෙබඳු වේදයි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේ ගීතය ගායනා කරන්නේ කරුණරත්න දියුල්ගිනී මහතා. බෞද්ධ සාහිත්‍යයේ සාරිපුත්ත මොග්ගල්ලාන සිටියේ අසංකීය කල්ප ලක්ෂ දෙකයි බුදුරජාණන් වහන්සේ එක්ක. එකම එක්කෙනයි උපනූපං ආත්මවලාවේ ඒමි යසෝදරාවයි. උපනූපං ජීවිතේ බිරිඳ වෙලා ඉපදෙනවා. ඇය තුල පැවති ආදරය සෙනෙහස කියලා නිම කරන්න බෑ. සිල් රකින බෝධිසත්වයන්ගේ සිල් බින්දේ නෑ. බවුන් වඩන බෝධිසත්වයන්ගේ භාවනාව කඩන්නේ නෑ. හංසයා විලා ඉපදිලා ඉද්දී තමාගේ ස්වාමි හංසයා මල පුඩුවට අහුවෙලා සියලු හංසයෝ පලා යද්දී ආපසු හැරි මල පුඩුව වටේ කැරකි කැරකි සිටිය ඒ හංසිය යසෝදරාවයි. අද සමාජයේ ගැහැණු ළමයින්ට, පිරිමි ළමයින්ට, සමාජයේ ජීවත් වෙන අනිත් අයට මේ මහඟු ආදර්ශයක්. නිරෝගීව ඉන්නකම්, යාන වාහන තියෙනකම් අද සමාජයේ එකිනෙකා ආදරය කරගනි. ලෙඩුණානම්, අතක් පයක් අහිමි වුණානම්, අන්ත අසරණ තත්ත්වයකට පත් වුණානම්, කුණු කූඩයකට දාලා යන යුගයක් තමයි අද. එදා එහෙම නොවේ. එදා ආදරය වැටින කඳුල පිහදාන දෙයක්, දුක කරට ගන්න එකක්, දුකට අත්වැසිල්ලක්, තනි නොතනියට ළඟ ඉන්න කෙනෙක්, කඳුළු ගංගාවකට අත අල්ලාගෙන ඉන්න පුළුවන්. අද එහෙම නැහැ. සඳකිඳුරු ජාතකය යසෝදරාවට ලියන එකක්. විසන්තර ජාතකයේදී දරුවන් දන් දෙද්දී සාදුකාර දුන් උත්තමාවියද ඌ යසෝදරාවයි. සංසාරේ දන් දීලා තියෙනවා. යක්කුන් යසෝදරාගේ අත් කඩ කඩ කනවා. ඒත් හිමියන්ට බුදු බව පතනවා. යසෝදරා, හරි පුදුමයි. යසෝදරා දේවිය, බද්දකච්චානා, රාහුල මාතා, බිම්බා දේවි නමින් ප්‍රසිද්ධයි. තම ස්වාමියා කෙරෙහි මහත් බැඳීමෙන් පතිභක්තියෙන් කටයුතු කළ බෞද්ධ කාන්තා චරිත අතර ප්‍රමුඛත්වයේ හිමිවන්නේ යසෝදරාවන්ටයි. ඒ නිසාම බෞද්ධ සාහිත්‍යයේ වැඩි ඉඩක් යසෝදරා චරිතයට වෙන් වී තිබෙනවා. වර්තමාන සමාජයේ පෞල් ජීවිතයට මේ චරිතයෙන් ගත හැකි ආදර්ශ කියා නිම කළ නොහැකි. පැරණි සාහිත්‍යයට පමණක් නොව නූතන ගද්දිය පද්දිය නිර්මාණවලටද එම චරිතය වස්තු විෂය වී තිබෙනවා. ඇගේ සැබෑ පතිභක්තිය විචිත්‍රවත් කිරීමට ජනකවියා ගත් උත්සාහය මම මේ ඔබලාට සවන් දෙන්නට සලස්වන මේ කවි කිහිපයෙන් ඒ බව හොඳින් තේරුම් ගන්නට පුළුවන්. ඒ කවි වලට සවන් දෙන්න දරුවනි,
සිතින් නනේ
යසෝදරාවති ඇතුළත් පද්‍ය 130 තුලම යසෝදරා දේවියගේ පතිභක්තිය මැනවින් ප්‍රකට කරනවා. දරුවනි, ඔයාලා දන්නවද මේතරම් වටිනා උත්තමාවියගේ අම්මයි තාත්තයි කවුද කියලා? තාත්තා තමයි දෙව්දහනුවර සුප්‍රබුද්ධ රජතුමා. අම්මා අමිතාබිසව. ඇයට සිටිය එකම සහෝදරයා දෙව්දත් කුමරු. ඒ කාලේ සාක්කි ජනපදයේ විශිෂ්ට රූප සම්පත්තියක් තිබූ ජනපද කල්යාණියටත් බද්දකාපිලාණී බ්‍රාහ්මණ කුමරියටත් වඩා යසෝදරා දේවියගේ රූප සම්පත්තිය ඉතා සුන්දරයි. සියලු සාක්කි කුමාරවරු හමුවේ ඇය සිදුහත් බෝසතාණන් විවාහ කරගත්තා. යුග දිවියටපත් යසෝදරා සෙනෙහෙබර බිරිඳක වශයෙන් තම යුතුකම් නොපිරිහෙලා ඉටු කළා. පිම්බර රාහුල පුතෙක් ඇයට ඉපදුනා. පුත ඉපදුන දාම සිදුහත් කුමරු ගිහි ගිය හැර යනවා. මෙය ඇයට ඉවසුම් නොදෙන වේදනාවක් වුණා. ඒත් දරුවනි, පුංචි පුතා හදා වඩා ගනිමින් සිදුහත් බෝසතාණන් පිළිබඳව සොයා බලමින් තම ජීවිතය බෝසත් චරිතය අනුව ගෙවීමට යොමු වුණා. බෝසතාණන් උසාසන මහ ආසන පරිහරණයෙන් වැළකී සිටින බව දැනගත් ඇය එයින් වැළකුණා. දිනකට එක් වේලක් ආහාර ගැනීමටත් කසාවත් ඇඳීමටත් යොමු වුණා. බෝසත්තුමා කෙස් වැටිය කපාගත් බව දැනගත් පසු ඇයගේ ලස්සන දිගු කෙස් වැටිය ඇය කපාගත්තා. ඉතින් බලන්න දුවේ පුතේ, එදායේ සිටිය යසෝදරලා අද ඉන්නවද? තම ස්වාමියා පතමින්ම ජීවත් වෙන අය අද සමාජේ ඉන්නවද? ආත්මార్థකාමී සමාජේ පරාර්ථකාමීත්වයක් කොහෙද? දරු සෙනෙහස ඇති ශ්‍රේෂ්ඨ උත්තමාවියක්. කිඹුල්ලත්පුර රජමාලිගයේ දානියට බුදුරජාණන් වහන්සේ වැඩම කළ විට තම පුත් රාහුලට පියාණන් පෙන්නුවා. පුතේ ගොස් ඔබගේ පියාණන්ගෙන් දායාද ඉල්ලා ගන්න කියලා තමයි රාහුල තමගේ ස්වාමි බුදු පියාණන් වහන්සේ වෙතට යොමු කළේ. පුංචි රාහුල කුමරුන්ට දුන් දායාදය තමයි පැවිදිකම. සිදුහත් බෝසතාණන් වහන්සේ වියෝවතුනි වූයේ පුංචි රාහුල කුමරු නිසා. ඒත් එයත් සමසිතින් විඳ දරාගත්තා. ඇය කොච්චර ඉවසලිවන්තද බලන්න. අද සමාජයේට එම සිද්ධියද මහඟු ආදර්ශයක් සපයනවා නේද? පසු යසෝදරා දේවිය හා ජනපද කල්යාණී සමග ගොස් ප්‍රජාපති ගෝතම තෙරින් වහන්සේගෙන් පැවිද්ද ලබා ගත්තා. භික්ෂුණීන්ට තනතුරු ප්‍රදාන කරන අවස්ථාවේ යසෝදරා දේවියට අභිඥාලාභීන් අතර අගතනතුර පිරිනැමුවා. වයස අවුරුදු 78දී පිරිනිවන් පාන්නට තීරණය කරනු ලැබුවේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේම බව අදහස ඇතිව බුදුරජාණන් වහන්සේගේ සිරිපා නමස්කාර කර අවසරගෙන පිරිනිවන් පෑවා. මේ උත්තරීතර මනුෂ්‍ය සමාජයට මහඟු ආදර්ශයක් දින යසෝදරා චරිතයෙන් කාන්තාවන්ට ලබාගත හැකි ආදර්ශ කිහිපයක් මං පෙන්වා දෙන්නම්. පති භක්තියෙන් කටයුතු කළ යුතු බව නැදි මයිලනුවන්ට යටහත් කීකරුව විසිය යුතු බව බලන්න. තමා අතහැර තමාගේ ස්වාමියන් මාලිගාවෙන් ගිය විට තමා යසෝදරා දේවිය සිටියේ සුද්ධෝ රජතුමාගේ මාලිගාවේ. කොපමණ හොඳ කාන්තාවක්ද දෙමව්පියන්ට කීකරුව හැදුන දියණියා. ඒ වගේම ගුණගරුක මෑණිකෙනෙකු වියම ගුණගරුක මෑණියෙකු විය යුතු බව උගන්වනවා. නිර්හංකාර විය යුතු බව උගන්වනවා. චාම් සරල ජීවන රටාවක් පවත්තාගෙන යා යුතු බව උගන්වනවා. නිකලල් චරිතයකින් යුක්ත විය යුතු බව උගන්වනවා. විශිෂ්ට ඥානියෙන් යුක්ත විය යුතු බව උගන්වනවා. ඕනෑම ගැටලුවකදී ඉවසීමෙන් කටයුතු කළ යුතු බව උගන්වනවා. මේ කියන කරුණු කාරණා මුළු සමස්ත සමාජයේටම වැදගත් වෙනව නේද? ඔයාලගේ පාඩමේ තවත් සුවිශේෂ චරිත කතාවක් ඉදිරිපත් කිරීමට මා බලාපොරොත්තු වෙනවා. රජගෙදර පැවති සම්පත් හැරදමා පැවිදිව මෙහෙණි අසපුවක වැඩවෙසමින් ආධ්‍යාත්මික සුවය ලැබූ රහත් මෙහෙණින් වහන්සේලා අතර මහා ප්‍රජාපති ගෝතමී තෙරණියද සුවිශේෂ වෙනවා. බුද්ධ මාතා යන ගරුණාමින් හැඳින්වෙන මහා ප්‍රජාපති ගෝතමී දේවිය දෙව්දහනුවර අංජන රජුගේ හා යසෝදරා දේවියගේ දෙවෙනි දියණියයි. ඔයාලා අහලා ඇති සිදුවත් කුමරුගේ මව මහා මායා දේවිය කියලා. ඒ තමයි අංජන රජුගේ වැඩිමහල් දියණිය මහමායා දේවිය සිදුවත් කුමරු ඉපදී සත් දිනකින් කලුරිය කළා. අනතුරුව සුද්ධෝදන රජුගේ අගබිසව වූයේ මහා ප්‍රජාපති ගෝතමී තෙරණියයි. ඇයටද නන්දානම් දියණියක්ද නන්දනම් පුතුණුවන් කෙනෙක්ද හිටියා. ලදරුවියේ නන්ද කුමරු හදාවඩා ගැනීම කිරි මව්වරුන්ට බාර කළා. ඇය සිදුහත් කුමරු හදාවඩා ගැනීමේ වගකීම බාරගත්තා. තම මව් කුසින් උපම් පුත් කුමරුට මෙන්ම සැලකිලි දක්වමින් සෙනෙහි බර මවක් වශයෙන් තම යුතුකම් අඩුවක් නැතුව ඉටු කළා. ළමා කාලයේ පමණක් නොව තරුණ වයසේදී ඉටු කළ යුතුකම් ඇය විසින් ඉටු කළා. සිදුහත් කුමරු ගිහිගේ හැර යාම ඇයට දරාගත නොහැකි දෙයක් විය. නමුත් නන්ද කුමරු සිටි නිසා දුක සමනය වුණා. ඒ වුණාට දරුවනේ, මොකද දන්නවද සිදුවුණේ? නන්ද කුමරුගේ අභිෂේකය, විවාහය හා ගෘහ ප්‍රවේශය යන අවස්ථා තුනම එළඹ දිනේ නන්ද කුමරුද පැවිදි කළා. එය ප්‍රජාපති ගෝතමී තෙරණියගේ සෝකී බව තවත් වැඩි කළා. මේ කරුණු සියල්ල හිතටගත් ප්‍රජාපති තෙරණියද බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලා සිටියා. බලන්න දරුවනි, දරුවෙකුට පුංචි කාලයේම තමමම අහිමි වෙනවා. ආදරය, සෙනෙහස කුඩා කල සිටම අවශ්‍යයි. නමුත් එය ප්‍රජාපති ගෝතමිය අඩුවක් කළේ නැහැ. අද සමාජ දෙස බලන්න. තමන්ගේ කුසින් බිහි කළ දරුවන්ට පවා මව් සෙනෙහස හරියටි නොදන යුගයක් තමයි දැන් දක්නට ලැබෙන්නේ. දරුවෙකු වෙනත් කෙනෙකුට රැකබලා ගැනීමට තබා දෙමව්පියන් ළඟ සිටියදීම දරුවන්ගේ රැකවරණය අහිමි වෙන අවස්ථා හා දරුවද සමාජයේ විවිධ දේවල් වලට ගොදුරු වී තිබෙන බව ඔයාලා කවුරුත් දන්නවා. දරුවන්ට රැකවරණය අවශ්‍යයි. මේ ලෝකේ රටක් රාජ්‍යයක් බාරගන්න ඉන්න අනාගතය දෙමව්පියෝ වශයෙන් ලොකු වගකීමක් තියෙනවා. තම දරුවෝ ආරක්ෂා කරන්න, රැකගන්න, සමාජයේ මොන වගේද කියලා දෙන්න ඕන. ඒක මේ පාඩමෙන් අපිට ගත හැකි ආදර්ශයක් වශයෙන් මං ඔයාලට කියලා දෙනවා. දවසක් ප්‍රජාපති ගෝතමී දේවිය තම අතින්ම සලු දෙකක් සකස් කොට බුදුරදුන්ට පිළිගැන්වීමට සූදානම් වුණා. බුදුරජාණන් වහන්සේ ඒ සංඝයාට පූජා කරන ලෙස කියා හිටියා. ප්‍රජාපති ගෝතමී තෙරණියගේ බලාපොරොත්තු වූයේ බුදුරදුන් වෙනුවෙන්ම සකස් කළ නිසා බුදුරදුන් පිළිගත යුතු බවයි. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ හොඳ ආදර්ශයක් දෙනවා. මොකක්ද දන්නවද? සංඝ සතු කොට පුදන දේ බුදුන්ට පූජා කළ දෙයක් හා සමාන බවයි. ඒකිනේ දරුවෙනි, ඔයාලා පන්සල් ගොස් බුද්ධ පූජාව තියෙනව නේද? මහා සංඝ රත්නයට දානය දෙනව නේද? එය බුදු පුදයට සමාන ආනිසංස ඇති දෙයක් කියලා හිතට ගන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයට වසර 5ක් ඉක්ුත් වෙන විට සුද්ධෝදන රජතුමා රහත් පිරිනිවන් පානවා. රජමෙදුරේ තනිව හුදෙකලා ජීවිතයක් ගත කළ ප්‍රජාපති ගෝතමී බිසව නැවත වරක් පැවිදිලා සිටිනවා. හිස මුඩු කරගෙන කසාවත් හැඳ සාක්‍ය කුමාරිකාවන් 500 දෙනාද සමග පාගමනින් කූටාගාර ශාලාවට යෑමට පිටත් වුණා. මේ සිද්ධිය දැනගත් ආනන්ද හිමියන් බුද්ධ මාතාව ඇතුළු පිරිස පැවිද්ද බලාපොරොත්තු වීම පැමිණි සිටින බව දැනුම් දෙනවා. නමුත් එම ඉල්ලීමත් බුදු රදුන් විසින් ප්‍රතික්ෂේප කරනවා. නමුත් දරුවනි, ආනන්ද හිමියන් මේ සිද්ධියට මුල් වෙනවා. ඒ අවස්ථාවේ මහා ප්‍රජාපති ගෝතමී දේවියගේ උදාර ගුණ ආනන්ද හිමියන් විසින් බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කර සිටිනවා. එවිට බුදුරජාණන් වහන්සේ ප්‍රතිචාර දක්වන්නේ මෙහින්න මෙහෙම. ආනන්දයෙනි, ප්‍රජාපති ගෝතමිය පැවිදි වෙනු කැමතිනම් පෙර බුදුවරුන් දවස ශ්‍රාවිකාවන් පිළිගත් අෂ්ටගරු ධර්ම පිළිගැනීමෙන් පමණක් ඇයට පැවිදි උපසම්පදාව හිමි වෙන බව දේශනා කළා. දුවේ පුතේ, ඔයාලා දන්නවද ඒ අෂ්ටගරු ධර්ම මොනවද කියලා? ඒවා නම් භික්ෂුණිය උපසම්පදා වී අවුරුදු 100ක් ගත වුවද එදිනෙම උපසම්පදා වූ භික්ෂුවක දුටු විට හුනස්ටින් නැගිටීම, නමස්කාර කිරීම ආදීන් ගරු සැලකිලි දැක්විය යුතුය. භික්ෂුන් වහන්සේලා නැති ප්‍රදේශවල ආරාමයන්හි භික්ෂුණිය වස් නොවිසිය යුතුය. අඩ මසකට වරක් වත් භික්ෂුණිය භික්ෂුන් හමු වී පොහොය විචාරීමද අවවාද ලබා ගැනීමද කළ යුතුය. වස්විසෝ භික්ෂුණිය භික්ෂු භික්ෂුණී යන දෙපක්ෂයේ සංඝයා ඉදිරියේ පවාරණය කළ යුතුය. භික්ෂුණියක අතින් ගරුක අපත්තියක්, ඒ කියන්නේ බලවත් වරදක් සිදු විට එයින් මිදී නැවත පිරිසුදු වීමට භික්ෂු භික්ෂුණී යන උබතෝ සංඝයා ඇසුරෙහි විනය කර්මය කළ යුතුය. භික්ෂුණිය උපසම්පදා වීමට පෙර ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිය පුරමින් සික්ඛාමානාවක වශයෙන් දේ අවුරුද්දක් පුහුණු විය යුතුයි. භික්ෂුණියක කිසිම හේතුවක් නිසාවත් භික්ෂුවකට ආක්‍රෝෂ පරිභව නොකළ යුතුය. භික්ෂුණිය භික්ෂුන්ට අවවාද නොකළ යුතුය. බුදුරජාණන් වහන්සේගෙන් බණාසා කමඨහන් ලබාගෙන වීරිය වඩා භාවනා කළා. පසුව රහත් වුණා. එතුමිය ඇතුළු භික්ෂුණීන් වහන්සේලා 509ට නන්දකෝවාද සූත්‍රය දේශනා කළා. මහ ප්‍රජාපති තෙරණියට චිරරාත්‍රඥ භික්ෂුණීන් අතර අග තනතුරද පිරිනෙමුවා. පුතේ චිරරාත්‍රඥ කියලා කියන්නේ ශාසනයේ දීර්ඝකාලීන අධ්‍යක්ීම් ඇති කියලයි. වයස අවුරුදු 120දී ප්‍රජාපති ගෝතමී තෙරණියට පිරිනිවන් පෑමට කාලය එළඹ ඇති බව තේරුණා. බුදුරජාණන් වහන්සේ දැක වැඳ අවසර ගත්තා. පසුවැය බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කළේ මෙහිමයි. ස්වාමීනි, ඔබ වහන්සේට මා දැක්කූ දරු සෙනෙහසට වඩා ඔබ වහන්සේගේ ශ්‍රාවිකාවක වන මට දැක්කූ සෙනෙහස දහස් වාරයක් උතුම්ය. මම ඔබ වහන්සේට කිරිදී නලවාසන සුවෙමි. ඔබ වහන්සේ මට දහං අමා කිරිදී සසර දුකින් මුදවා සැනසූහ. යනුවෙන් ඇය බුදුරජාණන් වහන්සේගේ ගුණ කදම්බය විදහ දැක්කුවා. අවසානයේ බුදුරජාණන් වහන්සේගේ මුවින් මෙහෙම පිට වෙනවා. මහණෙනි, මේ බුද්ධ මාතාවෝ සියලු උත්තමයන්ගේ ගෞරවයට හිමිකාරියක් වන්නාහ. එබැවින් සෑම දිනා පසුපසින්ම ගමන් කරමු යනුවෙන් ප්‍රකාශ කොට 80 මහා ශ්‍රාවකයන් පිරිවරාගෙන මහා ප්‍රජාපති ගෝතමී තෙරණියගේ දේහය පිටුපසින් බුදු පියාණන් වැඩම කළා. මෙන්න මෙහෙම වටිනා චරිත කතාවක් තුලින් මුළු මහත් සමාජයටම දෙන ආදර්ශ ගුණයක් මා ඔබලා හමුවේ තබන්න. අවශ්‍ය දරුවෝ ඉන්නව නම් මේ ටික ලියාගත්තට කමක් නෑ. හරි වැදගත් මාතෘකාවක් වෙන නිසා. ඉතින් දරුවනි, මහා ප්‍රජාපති ගෞතමී තෙරණිය සතුව පැවති ගුණාංග මොනවාද කියලා පෙළගස්සන නම් එක මෞගුණිය. ඒ ගැන පොඩ්ඩක් කතා කරනවා නම් සිදුහත් කුමරුටද නන්ද කුමරුටද නන්දා කුමරියටද එකම ආකාරයේ දරු සෙනෙහසක් පෑ ඇය රාහුල කුමරුට දැක්වූයේද එවැනිම වූ මව් සෙනෙහසකි. අගනා සිවුරු පිළි දෙකක් සියතින්ම නිමවා බුදුරජාණන් වහන්සේට පූජා කිරීමට ඉදිරිපත් වූයේ නොමියෙන මව්වත් කමින් හා අප්‍රමාණ බුද්ධ ගෞරවය නිසාය. ඒ වගේම තමයි චාම්බව. ශාස්ත්‍රීය කුලයේ ප්‍රමුඛතම කාන්තාවක් වුවද හැම විටම චාම් සරල ජීවිතයක් ගත කළා. ඒ වගේම තමයි පුතේ පරිත්‍යාගශීලී ඇය. මහාමායා දේවිය කලුරිය කළ පසු සුද්ධෝදන රජුගේ අගබිසව තනතුරු ලබා කටයුතු කරා. ඒ වගේම සියලු රජ සම්පත් අත්හැර කාන්තාවන්ට පැවිද්ද ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ඉදිරිපත්ව කටයුතු කළා. ඒ වගේ තමයි උත්සාහය හා අදිෂ්ඨානය. කපිල වස්තුවේදී බ්‍රහ්මාංශයෙන් තෙවරක් පැවිද්ද ඉල්ලා සිටිමුත් ඒ ප්‍රතික්ෂේප වද ඉන්නොනවති පාගමනින්ම සාක්‍ය කාන්තාවන් 500 දෙනෙකු සමග විශාලා මහනුවර කූටාගාර ශාලාව වෙත ආනන්ද හිමියන්ගේද උපකාර ඇතිව පැවිදි උපසම්පදාව ලබා ගත්තා. ඒ වගේම තමයි නිහතමානී බව. චිරරාත්‍රඥ භික්ෂුණීන් අතර අගතනතුරු ලැබුවද ඇය නිහතමානීව කටයුතු කළා. පිරිනිවන් පෑමට අවසර ගැනීම සඳහා පැමිණි අවස්ථාවේදී වරදක් වූවා නම් සමා වෙන්නේ යයි බුදු පියාණන්ගෙන් ඉල්ලා සිටියා. ඒ වගේම අෂ්ටගරු ධර්ම ගෞරවයෙන් පිළිගෙන ක්‍රියාවට නැංගුවා. ඒ වගේ තවත් ගුණාංගයක් තමයි පුතේ ඉවසීම. නන්දහා රාහුල කුමාරවරුන් පැවිදි වීම හා සුද්ධෝදන රජතුමාගේ අභාවය නිසා හුදකලා උවද ඒ සියල්ල ඉවසීමෙන් ඇය දරා සිටියා. ඉතින් දරුවනි, මා ඔයාලට මේ පාඩමින් ප්‍රශ්න කිහිපයක් ලියන්නට දෙනවා. ඒවට පිළිතුරු ලියා ඔබගේ විෂය භාර ගුරුතුමා හෝ ගුරුතුමියට ඉදිරිපත් කරන්න, නැත්නම් මා මේ දින මාගේ දුරකථන අංකයට අමතා කරුණු දැනගන්නත් පුළුවන් SMS එකකින් හෝ පණිවිඩයක් ලබලා දෙන්න. මාගේ දුරකථන අංකය ලියාගන්න 076 42 85 149. මෙන්න මේ ප්‍රශ්න ටික පුතේ ලියා ගන්න. 1. මහා ප්‍රජාපති ගෝතමී තෙරණියගේ දෙමාපියන් නම් කරන්න. 2. යසෝදරා දේවියගේ දෙමව්පියන් නම් කරන්න. 3. මහා ප්‍රජාපති ගෝතමී තෙරණියගේ චරිතයෙන් ගත හැකි ආදර්ශ ලියා දක්වන්න. 4. යසෝදරා දේවියගේ චරිතයෙන් වත්මන් කාන්තා සමාජයට දෙනු ලබන ආදර්ශ මොනවාදැයි පැහැදිලි කරන්න. ඊළඟ ප්‍රශ්නේ, මෙම පාඩමේ චරිත දෙකෙන් සමාජයට ලබා දිය හැකි උපදෙස් ඇතුළත් ආදර්ශ පාඨයන් පහක් නිර්මාණය කරන්න. මෙවන් වටිනා පාඩමකින් නැවත ඔබ හා සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙමින් අද දිනට සමුගන්නාමා ඔබේ ආදරණීය ගුරුතුමිය බ පස්සර ගෙමුණු මහ විදුහලේ සිනහලතා ගුරුමෑණියයි ඔබ සැමට තෙරුවන් සරණයි.
එතන ආදරණීය දුවේ පුතේ අද දවසේ බුද්ධ ධර්මයේ පාඩම ඔබට කියලා දුන්නේ පස්සර ගැමුණු මහා විද්‍යාලයේ DM සෙනෙහලතා ගුරුමෑණියන්.